ගරු අක්‍රම ඉල්ලාස් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අද දවස් අපිට ඇදලා තියෙන විශේෂ පනත් කීපයක් සම්බන්ධයෙන් යම් රෙගුලාසි සහ නියෝග කීපයක් පිළිබඳව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මේ රෙගුලාසි සහ නියෝග සියල්ලම් පාහේ පසුගිය ආණ්ඩුව විසින් ඉදිරි ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අවශ්‍ය කාරණා සම්බන්ධයෙන් තමයි අපිට දැන් මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. විශේෂයෙන් කිව්වොත් මේන් සමහරක් රෙගුලාසි සහ නියෝග රටේ සමහරක් දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් ජාතික ජනබලයේ ගීතයට අපි හැමදාම බලන්නේ මෙන්න මේ ප්‍රශ්න වලට තිරසාර විසඳුම් ලබා ගන්න කොහොමද කියලා. කොළඹ වරාය නගරය ගත්තත් එහෙම ව්‍යාප්තියක් විදියට අපිට අඳුර ගන්න පුළුවන්. එහි මූලාරම්භය කෙසේ වෙතත් දැනට හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් තියෙනවා. විශාල මුදලක් යොදවලා කොළඹ නගර මැදියේ ගොඩනගපු. නමුත් මේ ආර්ථිකයට වාසියක් කරගන්න තවමත් අපිට බැරි වෙලා තියෙනවා. ආයෝජකයන් ආකර්ෂණය කරගන්නත් බැරි වෙලා තියෙනවා. ඉතාමත්ම මන්දගාමීව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ දැවෙන ප්‍රශ්න වලට මේකෙන් ගොඩක් උත්තර හොයාගන්න. අපි දැන් ඉතාම ආඩම්බරෙන් කියනවා අපිට වැඩිම විදේශ විනිමය සම්බ වෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් කියලා. අපි ඒ ශ්‍රමිකයන් මුරුංගා අත්ති තියෙනවා. හැබැයි ඒක අපිට ඇත්තටම රටක් විදියට ලැජ්ජ විය යුතු කාරණයක් කියලා තමයි මම නම් හිතන්නේ. රටේ මානව සම්පත් පිටරට යවලා මුදල් උපයන අය බවට අද අප පත් වෙලා තියෙනවා. සංඛ්‍යාත්මකව කිව්වොත් පසුගිය වසර තමයි ලංකාවේ වැඩියෙන්ම රැකියා සඳහා විදේශ ගත වෙලා තියෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යංශ අනුව ඒක 312,836ක්. එයිනුත් පිරිමැය 185,000ක් පමණ, කාන්තාවන් 127,000ක්. කාන්තාවන්ගෙන් වැඩි දහය බහුතරයක් අපි ඇත්තටම දන්නවා යන්නේ මැද පෙරදිග ගෘහ සේවයට. අපි රටක් වශයෙන් මේ විදේශ විනිමය මත යැපීම පිළිබඳ මම නම් හිතන්නේ ලැජ්ජ විය යුතු කාරණයක්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ විදිහට විදේශගත වෙන ශ්‍රමිකයන්ගෙන් වැඩි බහුතරයක් රටේ තරුණ ප්‍රජාව. ඒකට ලොකුම හේතුව මේ රටේ විරකියාව යම් සංඛ්‍යාත්මක අගයන්ගෙන් බැලුවොත් ලංකාවේ විරකියාව ප්‍රතිශතය 6%. නමුත් තරුණයන් අතර විරකියාව ප්‍රතිශතය දැනට 125% ලෙස තමයි වාර්තා වෙන්නේ. තරුණයන් අතර විරකියාව ප්‍රතිශතය රටේ විරකියාවේ ප්‍රතිශතයට වඩා 4 ගුණයක් වැඩි. මේක ඇත්තටම බරපතල තත්ත්වයක්. අනිත් පැත්තෙන් ගත්තොත් තරුණයන් 4 දෙනෙක් ගත්තොත් එයින් එක්කෙනෙක් අද විරකියාවෙන් පැනනවා. තවත් විදියකට මේක අපිට විග්‍රහ කරගන්න පුළුවන්. එක වසරට එකතු වන ළමයින්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් තමයි උසස් පෙළට පෙනී සිටින්නේ. එයිනුත් 13%ක් වගේ ප්‍රතිශතයක් තමයි විශ්වවිද්‍යාල කරා යොමුවන්නේ. මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ 13%ක ප්‍රතිශතයත් විරකියාවෙන් පෙළෙනවා නම් ඉතුරු 87% ගැන අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා තමයි අපි හිතන්නේ. ඉස්සර අපිට අධ්‍යාපනයේ වැදගත් ගම ගැන උනන්දු කරන්නේ අධ්‍යාපනයේ තමයි තමන්ගේ ජීවිතේ ගොඩ ගන්න පුළුවන් කියලා හොඳම මාර්ගය කියලා. නමුත් අද තත්ත්වය ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන් සමාජයේ ඉහළ රැකියාවල නියුතු වෙන වෛද්‍ය වෘත්තිය, ඒ වගේම ඉංජිනේරු වෘත්තිය වගේ හොඳ වෘත්තීන් වල යෙදෙන අයට පවා තමන්ගේ රැකියාවෙන් ලැබෙන වැටුප තමන්ගේ එදිනෙදා ජීවිතේ පවත්වාගෙන යන්න තරමටවත් බැරි තත්ත්වයකට තමයි දැන් උදා වෙලා තියෙන්නේ. තමන්ගේ අධ්‍යාපන ජීවිතයෙන් පසු වෘත්තියේ ලෝකෙට එන අපේ තරුණ තරුණියන්ගේ බහුතරයකට තමන්ට ලැබෙන රැකියාව එදිනදා ජීවිතේ කරගන්නත් මදි වෙන තත්ත්වයක්, එහෙමත් නැත්නම් තවත් වැඩි පිරිසකට රැකියාවක් හොයාගන්නත් බැරි තත්ත්වයක් මේ දවස්වල උදා වෙලා තියෙනවා. ඒකෙන් තමයි අපිට මේ රටේ තරුණියන්ගේ විශාල ප්‍රමාණයක් රට අතහැරලා දාලා යන තත්ත්වයට පත් වුනේ. ඉතිහාසයේ ඉහළම බුද්ධිගලණය පසුගිය අවුරුදු කිහිපය තුළ තමයි ලංකාවේ සිද්ධ වුනේ. මෙන්න මේවට තමයි අපි අද උත්තර හොයන්න වෙලා තියෙන්නේ. රටේ ඉන්න හොඳම ශ්‍රම සම්පතින් වැඩි පිරිසක් අද ඉන්න පිටරට, ඒ වගේම රටේ හිටපු හොඳම බුද්ධි සම්පතිනුත් වැඩි පිරිසක් දැන් ඉන්න පිටරට. එයිනුත් වැඩි බහුතරයක් රටේ විදේශ විනිමය නොයන ඒ රටවල් වල පුරවැසියන් වලට පත්වීම ලොකුම බරපතල තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබලා අපේ බදු මුදල් වියදම් කරලා අපේ රට වෙනුවෙන් හදාගත් මේ බුද්ධි සම්පත් අද වෙනත් රටවල් වල පුරවැසියන් බවට පත් වෙන තත්ත්වයකට ඇති වෙලා තියෙනවා. මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. රටේ හොඳම මානව සම්පත රට අතහැරලා යනවා කියන්නේ රටේ ආර්ථිකයට ඉදිරියේදී ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. අපේ ආර්ථිකයේ පුළුල් වෙද්දී අලුත් ව්‍යාපෘති වැඩසටහන් පටන් ගනිද්දී අලුත් රැකියා අවස්ථා උත්පාදනය වෙද්දී අපිට ඒ සඳහා සුදුසු වෘත්තිකයන් සොයා ගන්න බැරි ලොකු වැකුම් එකක් රට තුළ ඇති වෙනවා. මේකට අපිට නීති දාලා වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් කියලා අපි හිතන්නේ නැහැ. අපේ රටේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිවලින් සිදු වූ බලපෑම නිසා තමයි මෙන්න මේ වගේ තත්ත්වයන් අපේ රටේ තරුණ තරුණියන්ට උදා වුණේ. රටේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම මගින් අපිට මේ සඳහා හොඳ දියුණු මානව සම්පත රට තුළ රටට ප්‍රතිලාභ වෙන විදිහට රඳවා ගන්න පුළුවන් වෙනවා. අපි ජාතික ජනබලවේගය ඉදිරියට සැලසුම් කරන්නේ රටට හිතති ආයෝජන ව්‍යාපෘති විධිමත් සැලසුමක් හා අධීක්ෂණයක් යටතේ ආරම්භ කිරීමට. මෙතුවක්කල් පැවති තමන්ට හෝ තමන්ගේ හිතයිසී අය වෙනුවෙන් නොව ඇත්තටම රටේ මහජනතාවගේ දියුණුව වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති රැගෙන යන එක තමයි අපේ බලාපොරොත්තුව. අපි ජාතික ජන බලවේගය විදිහට ජාතික ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ රිසර්ච් බේස් කරලා ක්වොලිටි ඇෂුරන්ස් එකක් එක තමයි වැඩ කරන්නේ. මේකට හොඳම උදාහරණයක් විදිහට මම අපේ දක්ෂිණ වෙරළ තීරය පිළිබඳ අපි ගෙන යන යෝජනාව ගැන කතා කරන්න කැමතියි. මෙතුවක්කල් එම ප්‍රදේශ සංචාරක කලාප ලෙස දියුණු වුණේ හැමදාම එක එක අයගේ පෞද්ගලික වුමනාවන් එපාකම් වලට අනුව. පෞද්ගලික ව්‍යවසායකයන් තමන්ගේ පෞද්ගලික ආයෝජන වලින් තමයි යම්තාක් දුරට මේ තත්ත්වයට මේ ප්‍රදේශ පත් කරලා තියෙන්නේ. අපි ජාතික ජනබලයේ විදිහට විශේෂයෙන් දක්ෂිණ වෙරළ තීරයට අලුත් වෙනසක් ගේන්න සැලසුම් කර සිටිනවා. ඒ කියන්නේ අපි මේ ප්‍රදේශයේ සංචාරක මොඩල් සිටි එකක් බවට පත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. විධිමත් සැලැස්මක් යටතේ සියලුම පහසුකම් සහිත කලාපයක් බවට පත් කරනවා. රජයේ මැදිහත් වීම මතතේ වැඩිදුරටත් සංචාරක ආකර්ෂණ ලබා ගන්න පුළුවන් ගොඩාක් ස්ථාන අපි අඳුනගෙන තියෙනවා. ඒ සඳහා ආයෝජන අවස්ථාවලට උදා කර දීමටත් අපි දැනටත් කටයුතු සූදානම් කරගෙන යනවා. මේ වගේ විධිමත් සැලැස්මක් සහිතව කෙටි කාලීන හා දීර්ඝ කාලීන ආර්ථික ඉලක්ක සපුරා ගනිමින් රට තුළ තිබෙන මේ පීඩාකාරී ආර්ථිකය ක්‍රමයෙන් ඉදිරියට යමින් ඉදිරියේදී අප අතර විරකියාව මානසික අතෘප්තියට තිත තබමින් වඩාත් ප්‍රාණවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබා ගැනීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ අද යොමු වෙලා තියෙන වරා නගර සංවර්ධන පනත යටතේ මේවට අපි ගොඩක් උත්තර බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමකට යටත් වුණා. ඒකට හොඳ උත්තරයක් අපි මේ හරහා බලාපොරොත්තු වෙනවා. මේ අනපනත් රෙගුලාස් වලින් බොහෝ දුරට එන්නේ වර්ටිකල් කන්ස්ට්‍රක්ෂන් සඳහා වූ රෙගුලාසි තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේකෙන් අපිට ගිලිහි ගිය රැකියා අවස්ථා බොහෝමයක් රට තුළට ආයෙත් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වගේම තවත් වාසි බොහෝමයක් අපි අඳුරගෙන තියෙනවා මේ සඳහා අපිට ලබා ගන්න පුළුවන් ගිය කියලා. ගිලිහි ගිය ආයෝජන ගොඩක් ලංකාවට ගේන්න පුළුවන්. ආර්ථික සංවර්ධනය තවත් වේගවත් කරගන්න පුළුවන්. නව තාක්ෂණය හා යටිතල පහසුකම් ලංකාවට හඳුන්වා ගන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ නගර සැලැස්මක අත්දැකීම අපිට ලබා ගන්න පුළුවන්. ඩුබායි, සිංගප්පූර් වගේ මම හිතන්නේ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට අපි රට පත් කරගන්නත් අපිට අවස්ථාව මේ හරහා සම්බන්ධ වෙනවා. ඒ වගේම පහසු ලෙස ව්‍යාපාර කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීමරත් අපිට ගොඩාක් වැදගත් වෙනවා. මේ මූලාසුරණ මන්ත්‍රීතුමනි, අපි ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා. ඒකෙදී අපි ලංකාවේ ඉන්නේ රටවල් 190ක් අතරින් 99 වෙනි ස්ථානයේ. ලංකාවට බිස්නස් එකක් පටන් ගන්න නම් ඒ ලංකාවට ගන්න පුළුවන් කොච්චර පහසු රටක්ද කියන එක තමයි ඉන්ඩෙක්ස් එකෙන් කියන්නේ. ඒත් අපේ අසල් ඇසි රටල් වන චයිනා ඉන්නේ 31 වෙනි ස්ථානයේ, තායිලන්ඩ් 21, මැලේසියා 12, සිංගප්පූර් 2. මේවාගේ හොඳ දර්ශක අගයන් පවත්වාගෙන යනවා. ඉන්දියාව උනත් අපිට වඩා ගොඩාක් ඉදිරියෙන් තමයි මේ දර්ශක වලින් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ නීති රෙගුලාසි මගින් අපේ රට තුලත් බිස්නස් එකක් පටන් ගන්න හොඳ අවස්ථාවක් ලබා ගන්න පුළුවන් රටක් බවට පත් කරගන්න. ඉතින්
අපි දරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ.
අපිට මේ වගේ හොඳ අවස්ථා හම්බ වෙනවා වගේම මේකේ ගොඩක් බලපෑම් එනවා. ඒකෙන් ගොඩක් අභියෝග තියෙනවා කියලාත් අපි හොඳටම අවධානය කරගෙන ඉන්නේ. රටේ ස්වෛරීත්වයට ඇති වෙන බලපෑම ගැන, විදේශ බලපෑම් මත යැපීමට සිදුවීම ගැන, ආර්ථික ප්‍රතිලාභී බෙදී යාමේ විෂමතාවය ගැන, තවත් ප්‍රධානම දෙයක් නම් පරිසරයට සිදුවන හානිය ගැන, විශේෂයෙන් සාගර කලාපයට, ධීවර කර්මාන්තයට සිදු වූ හානිය ගැන අපි අනිවාර්යයෙන්ම හොයා බලන්න වෙනවා. ඊළඟට ලොකුම බලපෑම තමයි අපේ බදු ආදායම වලට මොකක් හරි බලපෑමක් සිද්ධ වෙයිද කියන එක. විශේෂයෙන් මේ පනතේ යෝජනා වෙලා තියෙනවා විදේශ ආදායම් වශයෙන් එන ආදායම සඳහා 100%ක් ටැක් රිලැක්සේෂන් එකක් දෙන්න. ඒ වගේම උපාය මාර්ගික වැදගත් පිළිබඳ ව්‍යාපාර සඳහා වසර 25ක ටැක් රිලැක්සේෂන් එකක්, ඒ වගේම වසර 10කට 50%ක ටැක් රිලැක්සේෂන් එකක් දෙන්න යෝජනා කරලා තියෙනවා. මේ තුලින් අපිට රටේ වෙනත් ප්‍රදේශවලින් විදේශ විනිමය උපයන තරඟකාරී දේශීය ආයතන වලට ලොකු බලපෑමක් සිදු විය හැකියි. මෙවැනි අවස්ථා අපි ගොඩාක් කල්පනාකාරීව තීන්දුව తీරන වලට ඇලැඹීමට සිද්ධ වෙනවා. අපේ දේශීය ව්‍යාපාර වලටත් අවම බලපෑමක් එන විදිහට තමයි මේවා සිද්ධ කරන්න වෙන්නේ. ඒ වගේම මුදල් විශුද්ධිකරණය පිළිබඳ තර්ජනයකුත් මෙයින් අපට ඇති වෙන්න ඉඩ තියෙනවා. බලාපොරොත්තු සාර්ථකත්වයට අපි ළඟා කරගන්න බැරි වුණොත් ලොකු මුදලක් වැය කරන්න වෙනවා දීර්ඝ කාලීන නඩත්තු කටයුතු සඳහා. මෙන්න මේ වගේ අභියෝග අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඒ සඳහා වූ හොඳම විසඳුම් යෝජනා කරමින් තමයි මේ සංවර්ධන ව්‍යාපෘති අපි ඉදිරියට සැලසුම් කරමින් යන්නේ. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානය කරන ගමන් අපේ ආර්ථිකයත් පුළුල් කරමින් යන වැඩපිළිවෙල යටතේ රටේ ස්වෛරීත්වයට වගේම බලපෑම නැති කරමින් උපරිම ප්‍රතිලාභ ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන අයුරින් ආණ්ඩුවක් ලෙස පූර්ණ අධීක්ෂණය යටතේ මේ සිදු කිරීමට අපි අනිවාර්යයෙන්ම වග බලා ගන්නවා. ඒ වගේම ඉදිරියේදී අප ආණ්ඩුවක් ගිසින්ගෙන යන සංවර්ධන ව්‍යාපෘතිවලදී විශේෂයෙන්ම රටේ ස්වෛරීත්වයට, දාත්තික ආරක්ෂාවට බලපෑමක් නොවන ලෙසත්, ආර්ථික ප්‍රතිලාභ සමාන ලෙස තමන්ගේ සියලුම මට්ටම්වල පුරවැසියන්ට නිසි ලෙස බෙදී යන අයුරින් සැලසුම් කිරීම ඉතා වැදගත් ලෙස අපි සලකනවා. ඒ වගේම විශේෂයෙන්ම ගරු මුලාසුන්ර මන්ත්‍රී
තුමාගේ කාලය අවසන්යි.
මම පොඩි විනාඩියක් ගන්නම්. තව පොඩි කාරණයක් පැහැදිලි කරන්න කැමතියි. අපේ දකුණු පළාතට සම්බන්ධ රතු කැකුළු සහල්වල හිඟය ඇත්තටම ඇති වුණේ අපි හින්ද නෙමෙයි. ඒක ලොකු විදියට කතා වෙනවා අපි හින්ද ඇති වුණා කියලා. ඒකට ලොකුම හේතුව මම හිතන්නේ විවිධ පාරිසරික හා දේශගුණික විපර්යාස වගේම වාරි මාර්ග පද්ධති හරියට කටයුතු මේ අපි හරියට ඒ දේවල් හරියට සිද්ධ කරලා නැති හින්දා තමයි අපිට මේ ලොකුම ප්‍රශ්නේ සිද්ධ වුණේ. මාතර දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික්කයේ වගේ දිස්ත්‍රික්කවල අක්කර 30000ක් 40000ක් අතර ප්‍රමාණයක් අපි පුරන් වෙන්න ඉඩරලා තියෙන වසර කිහිපයක් තිස්සේ, විශේෂයෙන්ම පසුගිය කන්නවල. ඉතින් ඒ කන්න වගා කරන්න අපි කොහොමද කරන්න කියලා ලොකු වැඩපිළිවෙලක් විශේෂඥ කණ්ඩායමක් දාලා යොදාගලා තියෙනවා. ඉතින් ඊළඟ කන්නවලදී අනිවාර්යයෙන්ම ලංකාවට ඒ වගේම දකුණේ ප්‍රදේශවාසීන්ට අනිවාර්යයෙන්ම රතු කැකුළු සහල්වල හිඟයක් නොවන ලෙස අදාළ අස්වැද්දීම් කරන්න අපි ලොකු ව්‍යාපෘතියක් අරගෙන යනවා. ඒකෙන් හොඳ ප්‍රතිඵල අපිට ලබා ගන්න බලම් වෙයි කියලා හිතනවා. ඒ හින්දා අපි හිතනවා මේ වගේ ප්‍රශ්න අපේ ආණ්ඩුවක් යටතේදී ඉස්සරහට අපි අනිවාර්යයෙන්ම විසඳනවා කියලා. ස්තුතියි.